ඊළඟට සරත් වීරසේකර මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, අද දින අපේ හිතවත් මේ සභාගර්භයේ අප සමග ඉතාම සුහදව සිටි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙකු වූ අමරකීර්ති අතුකෝරාල අපේ මන්ත්‍රීවරයාගේ අකල් වියෝවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන දිනයි අද. අපි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා, පුත්තාමත්ති ධනන්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං කියලා. ඒ කියන්නේ තමාට පුතුන් සිටිනවා අය, තමාට ධනය තියෙනවා කියලා මිනිස්සු හිතුවත් තමාට තමාම නැත්තං කුමන ධනයක්ද කුමන පුතුන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ කියන්නේ අපි ඉපදුනාට පස්සේ අපිට කිසිවක් පාලනය කරන්න බෑ. අපි මහ තරුණ වෙනවා, මහලුවේට පත් වෙනවා, ඊට පසු මරණයට පත් වෙනවා. ඒ කාටවත් නවත්තන්න බෑ. නමුත් මෙතන වැදගත් වෙන්නේ ඉපදිලා මැරෙනකන් අපි ජීවත් වෙත්ත හැටි. ඒක තමයි වැදගත්. ඉතින් එහෙම බලනකොට අමරකීර්ති අතුරුකෝරාල අපේ හිටපු මන්ත්‍රීතුමා කියන්නේ ඉතාම අහිංසක, ඒ වගේම ජනහිතකාමී, දුප්පත් ජනතාවට උදව් කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජනතා ඡන්දයෙන් පත්වෙනු ඉතාම හොඳ මන්ත්‍රීවරයෙක්. අපි මේ සභාගර්භයේ ඒකට වාඩි වෙලා සුහදව කතාබස් කරලා තියෙනවා, සුහදව අපි කාලා බීලා තියෙනවා. ඒ වගේම මම පොලිසිය භාර ඇමතිතුමා හැටියට කටයුතු කරනකොට එතුමා නොඑක්වර මගේ කාර්යාලයට පැමිණ මා සමග බොහෝ වෙලා කතා කරලා තියෙනවා. බොහෝ වෙලා කතා කරන්නේ පොළොන්නරුවේ ගොවි ජනතාවගේ ප්‍රශ්න, ඒ සම්බන්ධයෙන් ඔහු ඒ ගොවි ජනතාවගේ ජීවිතය සුකිතිමුදිය කිරීමේ තියෙන සැලසුම් ගැනත් මා සමග බොහෝ වෙලා කතා කරලා තියෙනවා. අද ඔහුගේ ඥාතීන් බිරිඳ සහ ඒ පුතුන් ඇතුළු සියලු දෙනාම මේ සභාගර්භයේ සිටිනවා නම් ඔවුන්ට මගේ පුද්ගලික හෘදයාංගම කනගාටුව සහ සංවේගය මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. අපේ ජාතික පොතේ තියෙනවා හොඳ කතාවක්. ඒක තමයි ධර්මදේව ජාතකය. ඒකේ ධර්මදිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ මනුෂ්‍ය ඝාතන, ඒ වගේම සොරකම්, වංචා, එපා කියන දිව්‍ය පුත්‍රයා. ඒ වගේම තමයි අධර්ම දිව්‍ය පුත්‍රයා කියන්නේ ඒව සියලු දයක්ම කරන්න කියලා කියන දිව්‍ය පුත්‍රයා. මේ දවස් මේ දෙදෙනා සේනාව සමග දවසක් මූහුට මූල්ලා මාර්ගයේ හමු වෙනවා. එතකොට ධර්ම දිව්‍ය පුත්‍රයා කියනවා ඔබතුමාට පස්සට යන්න කියලා අධර්ම දිව්‍ය පුත්‍රයාට කියනවා. නමුත් අධර්ම දිව්‍ය පුත්‍රයා බෑයි කිව්වම ධර්ම දිව්‍ය පුත්‍රයා කියනවා මම තමයි ලෝකෙට ඉස්සෙල් පහළ වුණේ, ධර්මයේ තමයි ඉස්සෙල් පහළ වුණේ නිසා මම වැඩිමල්. ඒක නිසා වැඩිමලාට නැත්තම් වැඩිහිටියන්ට ගරු කරන එක හිතලවත් පස්සට යන්න කිව්වම අධර්ම දිව්‍ය පුත්‍රයා ඉතාම කොක්කණ්ඩලා hina වෙලා කියනවා මම වැඩිහිටියන්ට සලකනවා නම් මම මට අධර්මය කියලා කියන්නේ නැහැ කියලා. ඒ වගේ අදත් මං හිතන්නේ සභාපතිතුමනි මේ අධර්මය රජ වෙලා තියෙන කාලයක් තමයි එදා වගේ. ඒ නිසා කාටවත් වරදක් කරන්නේ නැති, මෙහෙම ප්‍රශ්නයක් ගැන හාං කවිසියක් දන්නේ නැති, උදේට ඇවිල්ලා හවසට සතුටින් ගෙදර යන්න පිටත් වුණු මේ අහිංසක මන්ත්‍රීතුමාට මෙහෙම අමානුෂික විදියට ඝාතනයට ලක්වන්නේ අපේ රටේ අද අධර්මය රජ කරලා තියෙන නිසා. ඉතින් මේ වගේ තත්වයක් ඇත්ත වශයෙන්ම රට තුළ ඇති කිරීම, මම හිතන්නේ රටේ නීතිය නැති කිරීම වගේම අධර්මය රට තුළ ඇති කිරීම ගැන මේ රජය සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන කියලා තමයි මම මේ අවස්ථාවේදී කියා සිටින්නේ. මන්ත්‍රීතුමාව ඝාතනය කළේ කුඩුකාරයන්, රස්‍යාදුකාරයන් වගේම ම්ලේච්ඡ තිරිසන් මිනිස්සු. ඒ වගේම තමයි ඔවුන් මෙහෙව්වා න්‍යායාචාර්යවරු, සමහර ආගමික නායකයෝ මෙතනදි කියවුණා පූජකවරු. ඉතින් මේ වැදගත් ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන නායකයෝ මේ සියලු දෙනාම මොවුන්ව මෙහෙව්වා. උන් තමයි කිව්වේ ගිනිතිය පල්ලා, එහෙම නැත්නම් මරපල්ලා, ගහපල්ලා කියලා. එහෙමනම් මේ මරණය සිදු කළ තිරස්චීන යන් පමණක් නෙවෙයි උන්ව මෙහෙවපු තිරිසන් නායකයන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා තමයි මා හිතන්නේ. අපි දන්නවා සංස්කෘත හොඳ ශ්ලෝකයක් තියෙනවා, ආහාර නිද්‍රා භය මෛතුනංච ධම්මේන හීනක් පසුබික් සමානක් කියලා. කියන්නේ සභාපතිතුමනි මිනිසා සහ තිරිසන අතර තියෙන වෙනස, ආහාර කියන එක මනුෂ්‍යයාටත් අවශ්‍යයි තිරිසනාටත් අවශ්‍යයි, භය කියන එක මනුෂ්‍යයාටත් දැනෙනවා තිරිසනාටත් දැනෙනවා. නින්ද කියනක මනුෂ්‍යයාට අවශ්‍යයි තිරිසනාර්ථ අවශ්‍යයි. මෛතුන්‍ය සංසර්ගය කියන එක මනුෂ්‍යයත් කරනවා තිරිසනාත් කරනවා. එහෙමනම් ඒ හතරම මනුෂ්‍යයයි තිරිසනා කරනවා නම් මනුෂ්‍යයාගෙන් තිරිසනාගෙන් මනුෂ්‍යයා වෙනස් වෙන්නේ මනුෂ්‍යයාට පමණයි නීතියට ගරු කරන්න පුළුවන්. මනුෂ්‍යයාට පමණයි ශිෂ්ට ලෙස ජීවත් වෙන්න පුළුවන්. එමනම් කවුරු හරි මිනිසෙක් ඉන්නවා නම් නීතියට ගරු කරන්නේ නැත්නම් ශිෂ්ට ලෙස ජීවත් වෙන්නේ නැත්නම් ඔහුත් අර තිරිසනාත් අතර කිසි වෙනසක් නැහැ කියලා තමයි ඒ ශ්ලෝකයේ සඳහන් වෙන්නේ. නම් අපි අද අපි දැනගන්න ඕනේ මේ මිනිස් වෙස්යෙන් ඉන්න තිරිසනුන් කවුද කියලා, මේ සමාජයේ කවුද කියන එක අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට පේනවා අතිකෝරල මන්ත්‍රීතුමා ආරක්ෂක නිලධාරින් සමග ආරක්ෂාව පතා තමගේ ජීවිතය ආරක්ෂා කරන ආරක්ෂක පතා දිව යනවා. අපි දන්නවා සතෙක් වුණත් පන බය දුවනකොට ඌව මරන්නේ නැහැ. නමුත් මවුන්ට අත්ුනේ ඛේදනීය ඉරණමක්. මෙතෙන්දී මන්ත්‍රීතුමාගේ ආරක්ෂක නිලධාරි ගැනත් අපි සිහි කරන්න ඕනේ. ඔහු මන්ත්‍රීතුමාම අතහැරියේ නැහැ. මේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු දිපිදුවා. ඔහුගේ පවුලේ අයටත් මගේ අවංකේ කනගාටුව, හෘදයාංගම කනගාටුව මේ අවස්ථාවේදී පළ කරනවා. අපි බෞද්ධ රටක් හැටියට මේ සිද්ධිය අපේ රටට ඉතාම කළු පැල්ලමක්. සභාපතිතුමනි, මිනිස්සු නමයක් මැරුණා, ගෙවල් සිය ගාණක් ගෙන තිබ්බා, බොහෝ අය නිකරුණේ කුටි කෑවා. පැය ගාණක් යනකම් උන්ට ඕන විදියට හැසිරෙන්න දීලා පොලිසිය සහ හමුදාව මොනවද කළේ? ඔවුන්ට නිසි පරිදි අවශ්‍ය නියෝග දුන්නේ නැහැ. ගෙවල් ගෙන තියෙනකම් මිලි මරණකම් පොලිසිය බලාගෙන සිටියා. ඊට පසුවදා ඇඳිර නීතිය තියෙනකොට කොළඹ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරයාට රස්‍යාධිකාරව වට කරගෙන ගහනවා. මෙහෙම නීතිය තියෙන රටක් ලෝකේ කොහෙවත් තියෙනවද? අද අපිට පේනවා ගෙවල් ගෙන තියපු මනුෂ්‍යයන්ට අමානුෂික ලෙස ගහපු මැරීන්ට උසාවියෙන් අපදෙනවා. ඒ කියන්නේ අධිකරණයත් මැරීන්ගේ පැත්තද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. අධිකරණය තුල අත්පොල සන්නාදේ දෙනවා. වාහන ගිනිතිල උසාවියට ගිය මැරයන් වෙනුවෙන් නීතිඥ සංගමේ පෙනී සිටිනවා. උන්ට අපදීලා එළියට එනකොට මල් මාලා දාලා පිළිගන්නවා. මොකද්ද මේ රටේ නීතිය? රටේ නීතිය තියෙන්න ඕනේ නිවැරදිකරුවන් ආරක්ෂා කරන්න මිසක් මැරීන් ආරක්ෂා කරන්න නෙමෙයි. රටේ රැල්ලක් තියෙනවා නම් ඒ රැල්ල තියෙන්න ඕනේ යුක්තිය රැල්ල සහ ධර්මයේ රැල්ල, මැරීන් ආරක්ෂා කරන භීෂණයේ රැල්ල නෙවෙයි. ඒ වගේම අද අපිට ඕන කරන්නේ වැඩ කරන රැල්ලක් මිස වැඩ වර්ජනය කරන රැල්ලක් නෙමෙයි. අද පෙට්‍රල් නැතුණාම ෂෙඩ් ආයිතිකාරයාගේ ගේ ගිනි තියෙනවා. ඒ වගේම ගෑස් නැතුණාම ජනතාව පාරවල් වහනවා. ඔවුන්ගේ අසහනය දුක සාධාරණයි. නමුත් මේ දේවල් කරාම පාඩුව වෙන්නේ ජනතාවටයි. අතිකෝලම් මැතිතුමා, මම දැනුවත්ව මේ වගේ අවාසනාවන්ත මරණයක් වෙන්න මේ භවයේ නම් කිසිම කාටවත් වරදක් කරලා නැහැ. නමුත් මෙහෙම දෙයක් වෙන්න එතුමාට සංසාර හේතුවක් තියෙන්න ඇති අනිවාර්යයෙන්ම. නමුත් මෙහෙම දෙයක් වෙන්නේ සමාජයේ අත්පුරුෂයෝ අසත්පුරුෂයෝ සිටින නිසා, රටේ නීතියක් නැතිවම ඉස්සල කිව්වා වගේ. සිංගප්පූරුව රටක පාරේ කෙල ගහන්න බෑ. නමුත් අපේ රටේ මහපාරේ මිනිස්සු මරනවා. සිංගප්පූර වගේ රටක වැඩ වර්ජනය කරන්න නම් මාසයක දැනුම් දීමක් තියෙන්න ඕනේ. නමුත් අපේ රටේ හිතූ මතේ ඕනම වෙලාවක වැඩ වර්ජනය කරන්න පුළුවන්. වෙනත් රටවල පාරවල් වහලා උද්ඝෝෂණය කරන්න බෑ. නමුත් අපේ රටේ කරන්න පුළුවන්. කොරඹ වරායට නැව් දැන් 15ක් විතර හරවල යවලා තියෙනවා. ආයෙත් ඒ නැව් වෙන්නේ නැහැ. ගුවන් සමාගමුත් එහෙමයි. එහෙමනම් මානවිකම් නාමයෙන් ජිනීවල්ට, ඇමරිකාවට, බටීර් රටවලට බයි මේ දේවල් වලට ඉඩ දුන්න නිසා අද මේ මැරින්ට නීතියෙන් අතට අරන් තියෙනවා. සාමකාමී උද්ඝෝෂණ පෙළපාලි කාටවත් නවත්තන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් රටේ නීතිය උල්ලංඝනය කරනවා නම් ඒක වැරදි. මුලින්නම් අපි ඒකට ඉඩ දුන්න නිසා තමයි අද ජනාධිපතිට, ජනාධිපති කාර්යාලයටවත් යන්න බැරි අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඒක හරියට පෙන්ටගන් එක ඇමරිකාවේ වහලා තියෙනවා වගේ. ඒකට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, ඒකට ඉඩදීම නිවටකමක් සහ නිවටකම ප්‍රදර්ශනය කිරීමක් හැටියට තමයි දකින්නේ. අවසාන වශයෙන් අතිකෝරල මැතිතුමාට මේ තුච්ච ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන අය අත්අඩංගුවට දැන් ගෙන තියෙනවා. නඩුවිභාගය සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය සභාවක්, ඒකෙන් ට්‍රයල් ඇඩ් බා පත්කිරීමට අග්‍රවිනිශ්චකාරතුමාගෙන් ඉල්ලා සිටින මෙන් නීතිපතිවරයාට සදන්වන ලෙස ගරු කතානිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේකට සහය දුන්න අයත්, අත්අඩංගුවට ගන්න නුඳත් අයත්, අත්අඩංගුවට නොගත් අයත් මේ තින්දි සිටිනවා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ කියා තියෙනවා ගරු සභාපතිතුමනි, නාත්තලික්කේන සමුද්ධ මජ්ජේ නපබ්බතානම් විවරම් පවිච්ච නවීජ්ජතිසෝ ජගතිප්පදේශෝ යට්ටත්තිජෝ මුජ්ජය පාපකම්මා. කියන්නේ යම් පවක් කරලා සමුද්‍ර මැද්දේ හිටියත් පර්වත කුවරක හිටියත් ආකාශ හිටියත් පොළොවේ හිටියත් ඒක නීතියෙන් ගැලවුණත් කර්මෙන් නැවතින් ගර්වෙන් ගැලවෙන්න බෑ කියලා. එහෙනම් මේකට ඍජුව සහ වක්කව සම්බන්ධ වෙන සිල් දනාගෙම පෞල් හැඳි ගෑවිලා යන අසුභා ධර්මයේ සුභා ධර්මයට අනුව අතු කරලා මෙතුමාගේ බිරිඳ දරුවෝ සිල් දනාටම කියනවා ඕන මාස්තාවක අපි වමතන්න ඔබතුමාගේ ඕන මාස්තාවක සඳහා අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ව්‍යවස්ථාවන් සම්පූර්ණ කරනවා කියලා. නව අවසාන වශයෙන් අමරකීර්ති අතුකොරාල අපේ හිතවත් හිටු මන්ත්‍රීතුමාට අජරාමර අමෘතමහා නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි කරනතුමා. මිලාට ගරු සිරිපාල ගම්ලත් මැතුමා.
මූලාසනයේ ඔබ හොඳ ගරු සභාපතිතුමනි, අදට මාසයක් පළවෙලා පළවෙනි දිනය අමරකීර්ති අතුකොරල තරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අමානුෂික ලෙස ඝාතනය කෙරුණා. මේ සඳහා එක දැනගත් අවස්ථාවේම ඉතාම කම්පණයට මම පත් වුණා. වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මේක අහපු ගමන් ඒ පවුලේ අය වගේම හැම කෙනෙක්ම කම්පාවට පත් වුණේ. මොකද්ද වරද අමරකීර්ති අතුකොරල ගරු මන්ත්‍රීතුමා මෙලෙච්ච විදියට මේ විදියට මරන්න? එතුමා එදා සහභාගී වුණේ මේ රට නිදහස් කරගත්ත, මේ රට එක්සේසත් කරපු පස්වෙනි විධායක ජනාධිපතිතුමා, ඒ වගේම වත්මන් හිටපු අගමැතිතුමා 80 දිනේදී එතුමාට ඒ කරපු සේවය වෙනුවෙන් එතුමාට වැඳලා ඒ ගෞරවය පුද කරන්න තමයි අමරකීර්ති අතුකොරල ගරු මන්ත්‍රීතුමා ඉදා අල්ලියගම මන්දිරයට ආවේ. එතුමා මම පහුවෙන්ද යන්න කියද්දිත් එතුමා එදත් ගියේ. මට මලගෙවල් කීපයක් තියෙනවා සහභාගී වෙන්න. ඒ නිසා මම අද පොළොන්නරුව ඉක්මනින් යන්න ඕන. ගෙදරත් මලන් ඉන්නවා මම එනතුරු. ඒ නිසා තමයි එතුමා එදාම පිටත් වුණේ. එතුමා පොළොන්නරුවේ නෙමෙයි ඉපදුනේ, අලුත්ගම ප්‍රදේශයේ. ඒ වගේම 1964 දෙසැම්බර් 23 වෙනිදා ඉපදුන එතුමා වැඩිදුර අධ්‍යාපනය තර්ස්ටන් ඒ විද්‍යාලයට ඇවිල්ලා උසස් පෙළ අධ්‍යාපනය ලැබලා පොළොන්නරුවට එතුමා පැමිණියේ හොඳ තරුණ අවදි 1990 ඉතර CW ආයතනයේ රැකියාවට. චන්ද්‍රසිරි සූරාරච්ච එමතුමාගේ ඥාති සහෝදරයක් එතුමා. ඒ සම්බන්ධයට තමයි පොළොන්නරුවට ආවේ. මේ රැකියාව ඉතාම දක්ෂ විදියට කරපු නිසා කෙටි කාලෙකින් එතුමා ඒ ආයතනයේ කළමනාකාර බවට පත් වුණා. ඒ කාලේ මට මතකයි ගොවි ජනතාවගේ වීටිය ගන්න CW කටයුතු කරන වෙලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ එතුමා භාරව කටයුතු කරද්දී වැඩිම වී ප්‍රමාණය අරගෙන ගොවි ජනතාව එදා ඒ තත්ත්වෙන් මුදවා ගන්න ලොකු කැපවීමක් කරපු දක්ෂ රාජ්‍ය නිලධාරිවරයෙක්. එතුමා වැඩි කාලයක් මේ තනතුරේ හිටියේ නැතුණත් එතුමා ව්‍යාපාරික කටයුතු ඊළඟට පටන් ගත්තා. එතුමා ඒ ප්‍රදේශයේ තමන් උපයාගත්ත ඒ මුදලින් ඉඩම අරගෙන ගෙයක් දොරක් හදලා කාටවත් බරක් නැති විදියට ජීවත් වුණා පමණක් නෙවෙයි ඒ ප්‍රදේශයේ කැපී පෙනෙන පවුලක, ඒ ව්‍යාපාර පවුලක එකම දියණිය තෝමස් සිල්වා, ඒ පවුලේ ඒ ව්‍යාපාරික ආයතන එකම දියණිය විවාහ කරගත්තා. බොහොම සැහැල්ලුවෙන් කටයුතු කරපු එතුමා. චන්ද්‍රසිරි සූරාණච්චි අපේ හිටපු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කිරීම නිසා ඒ ප්‍රදේශයේ ජනතාව අතර ඉතාම ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වෙලාවේ පළාත් සභාව නියෝජනය කරන්න එතුමා අපේක්ෂකයෙක් විදියට එතුමාගේ ඉල්ලීමක් කරපු අවස්ථාවේ ඒ ගෙදර තමන්ගේ නෝන මහත්මා මේකට සම්පූර්ණයෙන්ම මේ කටයුතු වලට විරුද්ධ වුණා. හැබැයි අර යාළු මිත්‍රයන්ගේ ඉල්ලීමත් එක්ක එදා ඒ දේශපාලන කටයුතු වලට අවසර දුන්න පමණක් නෙමෙයි ඒ දේශපාලන කටයුතු වගේම සමාජ මෙහෙවර කරන්න එතුමිය අතුකෝ අමරකීර්ති අතුකෝනල මහත්මයාට විශාල සහයෝගයක් දෙමින් කටයුතු කෙරුවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ නිසා තමයි එතුමාට මේ ගමන යන්න පුළුවන් වුණේ. එතුමා පළාත් සභාවට තේනීපත් වුණේ පළවෙනි සැරේ බෝනස් මන්ත්‍රීවරයා විදියට. හැබැයි දෙවෙනි වර වෙනකොට එතුමා තුන්වෙනි ස්ථානයට පත් වෙමින් මේ ප්‍රදේශයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත එතුමාට ලැබුණා. එතුමා 2017 වෙනකම් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට අධ්‍යාපනය පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රීවරයා කෘෂිකර්මය එවැගේම ප්‍රධාන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා සභානායකවරයා විදියටත් කටයුතු කරමින් ඒ උතුරුමැද පළාත් සභාවේ විශාල මෙහෙවරක් කරන්න එතුමා එදා කටයුතු කරනවා. ඒ අතරතුරේ තමයි එතුමා සිංහ සමාජයේ සමාජීයත්වයට 2002 අවුරුද්දේ ඒ තුලිනුත් විශාල සමාජ මෙහෙවරක් කරන්න ඒ පැත්තේ ඇස් නොපෙනෙන අයට කණ්ණාඩි ටික දෙන්න ආබාධිත කකුල් නැති අයට ඒ පාදෙහෙම ගෙනත් දෙන්න ඒ වගේම සියලු සත්කාරයන් වලට ස්වේච්ඡා සංවිධාන සිංහ සමාජයේ ඇතුළු ඒ ආගමික නායකයින් ජාත්‍යන්තර සම්බන්ධකම් වලින් ඒ පොළොන්නරුව ප්‍රදේශයේ විශාල මෙහෙවරක් කරන්න ඒ අයගෙන් උදව්වෙන් ඒ සමාජයේ සේමේ අවශ්‍යයන්ට විශාල මෙහෙවරක් කරන්න එතුමා කටයුතු කෙරුවා. ඒ අතර තමයි මට කියන්න ඕන විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා තිබුණ ජනාධිපති මැතිවරණය අපිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදියට විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්න අවස්ථාවේ ප්‍රතිපත්ති ගරුක මන්ත්‍රීවරයෙක් විදියට තමන් කිසිම ලාභ ප්‍රයෝජනයක් ඒ තනතුරු අපේක්ෂා කරන්නේ නැති කෙනෙක් විදියට එතුමා එදා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා දිනවන්න ඒ මැතිවරණය එදා මෙහෙමන්න අපිත් එක්ක කරට කර කටයුතු කෙරුවා කියන එකත් මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොඩනගන්න මින්නේරි ආසනයේ සංවිධායකවරයා විදියට දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරපු මන්ත්‍රීවරයෙක් එතුමා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ 4 ස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉල්ලපු ගමම 1 සැරේම එතුමා පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කළා. මේ පාර්ලිමේන්තුවට ආපු 1 අවස්ථාවේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එතුමාට ඒ වාසනාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි මින්නේරි ආසනයේ සංවිධායකවරයා විදියට පත් වුණා. ඇලහැර ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හිඟුරංකඩ ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදියටත් එතුමා ඒ කාර්යභාරය ඉතාම ඉහළින් කරගෙන ගියා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න ඕන ඒ ගොවි ජනපද තියෙන ප්‍රදේශ එතුමා දේශපාලන සමාජ මෙහෙවර කරන අවස්ථාවේ මේ ගොවි ජනතාවට ඒ කාලේ ඉඳන් ඇති වුණ ප්‍රශ්න ගොඩක් නිජංක කාලේට වතුර අඩුයි වතුර ටික ලබා ගන්න ඒවට උනන්දුවෙන් කටයුතු කරලා ගොවි ජනතාව දිරිමත් කරන්න අපි දන්නා පොහොර ටික මොනතරම් පොහොර බෙදුවත් සමාන අවස්ථාවලදී බෙදා හැරීමේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ හැම අවස්ථාවෙම මට මැදිහත් වුණා. ඒ ප්‍රදේශයෙන් වැවුම් ටික වතුර ටික පුරවා ගන්න ඒ විතරක් නෙමෙයි ඇලව වේලි සංවර්ධනය කරන්න දැවැන්ත කාර්යභාරය විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයේ තියෙන මහමාර්ග ටික එතුමාගේ ආසනේ මම හිතනවා දැන් මේ වෙනකොට විශාල පාරවල් ප්‍රමාණයක් හදලා අවසන් කරන්න ඒ හැම දෙයකටම දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරපු කෙනෙක් විදියට විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දහම් පාසල් අධ්‍යාපනයේ මේ සෑම කටයුතුම එතුමා කටයුතු කරනවා. මම විශේෂයෙන් කියන්න ඕන ගංගොල තියෙන මරණාදාන සමිතිය ස්වේච්ඡා සංවිධාන මේ සියල්ලම ගොඩනගන්න එතුමා කටයුතු කරුවා පමණක් නෙමෙයි ඒ හැම කෙනෙක්ම ඉතාම සුවදව කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මෙතුමාගේ අභාවය මම හිතන්නේ මෙතුමා අපිට නැතිවීම ඒ පවුලේ මාල්නී අතුකෝනල ඒ නංගිට පමණක් නෙමෙයි ඒ පොතුණුවන්ට පමණක් නෙමෙයි පොළොන්නරුව දිස්ත්‍රික් ජනතාවට මයිදන මේක පුරවන්න මේ අඩුව පුරවන්න වෙන කෙනෙක් නෑ. ඒකට හේතුව ගරු සභාපතිතුමනි ඔබතුම දන්නවා එතුමා කිසිම අවස්ථාවක පොළොන්නරුවේ ඉන්නවනම් හැම අවස්ථාවෙන් මලගෙදර හැම අවස්ථාවෙන් පන්සලේ පින්කම පන්සලේ පෙර ඒ වගේම පෙර පාසල දහම් පාසල මේ හැම දෙයකටම පන්සලේ දියුණුව මේ හැම දෙයක්ම හොයලා බලලා කටයුතු කරන පමණක් නෙමෙයි ගොවි ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ දුකෙහිදී සැපෙහිදී ඒ ප්‍රදේශයේ ඇතිවෙන ගම් වතුර නියඟය මේ හැම අවස්ථාවෙම ජනතාවම ඒ තත්ත්වවලින් මුදවා ගන්න ඒ අපහසුතා වලින් මුදවා ගන්න කටයුතු කරපු කෙනෙක් විදියට විශාල සමාජ මේවරක් කරපු කෙනෙක් විදියට මානව හිතවාදියෙක් විදියට කටයුතු කරුවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. ඒ නිසා එතුමාට මම ප්‍රාර්ථනා කරන්නේ අජරාමර නිවන්සුව පමණක් නෙමෙයි නැවතත් අපි අතරට ඇවිල්ලා මේ සමාජ මෙහෙවර කරන්න අපේ රට තුළ මේ කාර්යභාර ඉෂ්ට කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ගෙනෙනවා. ඒ වගේම තමයි මේ ඝාතනය මම හිතන්නේ එදා අපි පොලිසිය දැනුවත් කරුවා මේ මන්ත්‍රීතුමා කොටු වෙලා ඉන්නවා ඒ සඳහා ඉක්මනින් කටයුතු කරන්න කියලා. හැබැයි කිසිම විදියක කිසිම ආරක්ෂාවක් ලැබුණ නැති නිසා මේ ඝාතනය උනා කියන එකත් අපි මේ අවස්ථාවේ කියමින් මේ අමරකීර්ති අතුගොල්ල ගරු මන්ත්‍රීතුමාට යුක්තිය හා සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේම මේක කඩිනම් වෙලා මේ නඩු විභාගය විශේෂ ශ්‍රී පුද්දලික මහා අධිකරණ විනිශ්චය සභාවක් යටතේ පත් කිරීමට ගරු අග්‍ර විනිශ්චයකාරතුමාගෙන් ඉල්ලා සිටිමින් ඒ සඳහා නීති ප්‍රතිවරයා දැනුවත් කරන ලෙස කතානායකතුමාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම නැවතත් මේ පවුලේ සියලු ඥාතීන් එතුමාගේ නෝන මහත්මා ඒ වගේම පුතණුවන් ඇතුළු සියලු ඥාතීන් වෙතත් පොළොන්නරු මේ වෙනුවෙන් දුක් වෙන කනගාටු වෙන සියලුම බෞද්ධයා පොළොන්නරු ජනතාවටත් මම මේ අවස්ථාවේ මගේ කනගාටුව බලවත් ශෝකය ප්‍රකාශ කරමින් නියඳ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරවත්තුමා. මේ ළඟට ගරු කින්ස් නෙල්සන් මහත්තුමා.
ගරු මූලාසනය බොන් සභාපතිතුමනි, අද මගේ මිත්‍ර අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ගුණකතනය ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් කීපයක් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අමරකීර්ති අතුකෝරළ අපේ හිටපු මන්ත්‍රීතුමා, එතුමා 2006 වසරේ මාත් එක්ක පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා එදා පළාත් සභාවට තේරීපත් වෙච්ච මන්ත්‍රීවරයෙක් විදියට 2012 වසර වෙනකන් අපි පළාත් සභාව තුල අපේ ප්‍රදේශයට සේවාවක් කරන්න එතුමා විශාල ශක්තියක් වුණා. අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා එතුමාගේ උසස් අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඔබවලා 1993 පොළොන්නරුව දිස්ත්‍රික්කයට එනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවත් සමග බොහොම සනීපව කටයුතු කරපු කෙනෙක්. එවකට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට එජීපී නෙල්සන් මැතිතුමත් සමග බොහොම සනීපව කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි, එතුමා සතොස ඒ ආයතනයේ කළමනාකරණ විදියට එතුමාගේ වගකීම අකුරට ඉෂ්ට කරපු කෙනෙක්. එතුමා දේශපාලනට එකතු වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කරපු චන්දසිරි සූර්යාචි මැතිතුමාගේ සම්බන්ධිකන ලේකම්වරයෙක් විදියට එතුමා දේශපාලනට පිවිසෙනවා. ඒ දේශපාලනට පිවිසෙච්ච අපේ අතුකෝල මන්ත්‍රීතුමා 2006 තමයි එද උතුරුමැද පළාත් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කරන්නේ. ඒ වකවානුව තුල මට මතක් වෙනවා ගරු සභාපතිතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකයොත් එක්ක එතුමා බොහොම සනීපව කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම් අතුර නියං ඒ අවස්ථා සෑම අවස්ථාවකදීම එතුමා ජනතාවත් සමග හිටගත්ත අපේ මානව හිමිකම් විදියට මම හඳුනනවා. ගරු අතුකෝරළ අපේ හිටපු මන්ත්‍රීතුමා, එතුමා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා අපිත් සමග තරං කරලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට එදා මේ පාර්ලිමේන්තුවට එන්නේ විශාල බලාපොරොත්තු හදවත තුල තියාගෙන. මට මතකයි එදා අපි දියුරුන් දීලා අපි එකට කතා කරේ අපි පොළොන්නර දිස්ත්‍රික්කයේ අපි පළාත් සභාවේ ඉන්න කාලෙත් වැඩ කරා මන්ත්‍රීතුමා අපිට පුළුවන් දැන් ඊට වඩා වැඩක් කරන්න පුළුවන් කියලා මට කිව්වා. එහෙම කිව්වේ ඇයි? එහෙම කිව්වේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට පත් වෙනකොට පොළොන්නර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙනකොට පත් වෙනකොට ඒ පොළොන්නර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවයක් කරන්න කියන එක එතුමාගේ හදවත තුල තිබුණා. ගිය මාසේ 9 වෙනිදා එතුමා කීයටවත් හිතුවේ නැහැ පොළොන්නර දිස්ත්‍රික්කයට නැවත යනකොට නිට්ටඹු ප්‍රදේශයේදී මම දකින්නේ මේ ත්‍රස්තවාදීන්ටත් එහා ගිහිපු කණ්ඩායමක්. මම තිරිසන් පිරිසක් විදිහට තමයි දකින්නේ. මට කියන්න කැමති නැහැ. මොකද එතුමාගේ ආදරණීය බිරිඳ මේව අහන්නත් කැමති නැතුව ඇති. මොකද දැන් මේවා 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 මතකට අපි අවදි කරන්න නරකයි. මොකද ඒ වේදනාව දැනෙන්නේ අපිට මේවා කියන්න පුළුවන් දවසම කතා කරන්න පුළුවන්. හැබැයි ඒ මාලිනී අක්කාට ඒ වගේ මේ රමින්ද පුතුණුවන්ට මේවා අපි කියන්න කියන්නේ මේ නැමත මතක අවදි වෙනවා. මේ වේදනාව දැනෙනවා ඇති. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අද මේ උත්තරීතර සභාවේ මොනතරම් එතුමාගේ ගුණකතනේ කතා කරත් එතුමාට මේ කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් එතුමාට ඇහෙන්නේ නැහැ. හැබැයි මේව ඇහෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තමයි මේවා කතා කරන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම යෝජනා කරනවා මේ නඩු විභාගය ත්‍රිපුත්‍ර ඒ කමිටු සභාවක් පත් කරලා ඒ විතරක් නෙමෙයි නීතිපතිවරයාට මේ සම්බන්ධව දැනුවත් කරන්න කියලා ගරු කතානායකතුමාට කියනවා. ඒ වගේම අගමිනිස්ට්‍රකාරතුමාටත් මේ සම්බන්ධව දැනුවත් කරලා මේ ඝාතනයට සම්බන්ධ සියලු දෙනාම නීතියට ගනල්ලා දැඩි දඬුවම් ලබා දෙන්න කියලා මම මේ යෝජනා පාර්ලිමේන්තුවට කියනවා ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි මේ උත්තරීතර සභාවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිබත් කරලා දැම්මා. අපේ අම්පාර දිස්ත්‍රික්කයේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඒ වගේම මූලාසනින් ඉන්න ඔබතුමාගේ මන් නම් කිව්වේ නැතුවට විශාල පිරිසක්ගේ අපේ පොළොන්නරුවේ අපේ සිරිපාල ගම්ලත් මැතිතුමාගේ නිවස, ඒ වගේ නිවාස ගණනාවක් ගිනිපත් කළ දැම්මා. පමණක් මන්ත්‍රීවරුන්ට මේ උත්තරීතර සභාවට එන්න ඇඳුම් පවා තමන්ගේ මිත්‍රයාගෙන් අරගෙන එන්න තත්ත්වයට පත් වුණා. හැබැයි අපි මේවා ගැන කතා කරනකොට අපි මේ මන්ත්‍රීවරුන්ගේ තියෙන ඒ අඩුපාඩු ගැන කතා කරනකොට පමණක් අය කියන්නේ මේවා මන්ත්‍රීවරුන්ට උන්නේ ඒගොල්ලෝ කරපු වැරදි නිසා. නෑ, එහෙම දෙයක් උනේ නැහැ. බොහොම සත්භාවයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වෙලා ජනතාවගේ වරමෙන් මේ පාර්ලිමේන්තුවට පත් වෙන්නේ ඒ තමන් නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න. එහෙම කෙනෙක් තමයි අපේ අතුගෝල මන්ත්‍රීතුමා. මේ අතුගෝල මන්ත්‍රීතුමාගේ නිහතමානිකම, අහිංසකකම අපි හැමෝම හඳුනාගත්තා. ඒක හොඳටම දන්න කෙනෙක් මම. එතුමා පළාත් සභාවේ ඉන්න කාලේ මේ මැතිවරණයට එන්න එහා ගිහිල්ලා පොළොන්නර දිස්ත්‍රික්කයේ අපි එකට හිටපු අපේ සහෝදර මන්ත්‍රී කෙනෙක්. එතුමාගේ අහිංසකකම ප්‍රදේශයේ ඉන්න නායක ස්වාමින් වහන්සේලා සියලුම ආගමික නායකයන් අදටත් කම්පා වෙනවා ගරු සභාපතිතුමනි. අද ඒ මාලිනී අක්කා රවින්ද පුතා මං හිතන්නේ අපි දුරකථන වලින් කතා කරාම මොන තරම් කම්පා වුණාද. ඒ මරණේ එදා නිට්ටඹුවේ හරියට මෙයක් කියන්න බෑ. උදේ වෙනකන් පාරේ තිබුණේ උදේ 6 වෙනකන් කිසි කෙනෙකුට ළඟට යන්න දුන්නේ නැහැ. මේ මාලිනී අක්කට සිදු වුණා නීතිත්වවරයක් විදිහට ඇඳගෙන ඉන්න නිට්ටඹුවට මරණ ස්පිරිතාලෙන් ගන්න. මේක තමයි ඇත්ත කතාව. මම මේ පුතාට කිව්වා, අනේ පුතේ ඔයා එන්න එපා, අම්මා විතරක් එවන්න. පුතා කිව්වා, නෑ මට අම්මා තනියෙන් එවන්න බෑ අංකල් කියලා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ ගරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මින් ඉදිරියට මේවා වෙන්න බෑ. අපේ ඩලාස් අලාපරම හිටපු ඇමතුමා එතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේ ඉඳලා 45 දෙනෙක් අතුගොල්ල මන්ත්‍රීතුමත් එක්ක 45 දෙනෙක් මේවායි ඝාතනය වුණා කියලා. මේක 46ක් වෙන්න දෙන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අතුගොල්ල මන්ත්‍රීතුමා එතුමා ගැන මට දවස පුරාම කතා කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව තුල එතුමා පොළොන්නර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ගැන, පොළොන්නර දිස්ත්‍රික්කයේ තියෙන අඩුපාඩු ගැන එතුමා නිරන්තරයෙන්ම කතා කරා. ඒ වගේම කාර්ක සභාවලට ගිහිල්ලා මේ පොළොන්නර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න ගැන එතුමා ඕනෑකමින් කතා කරපු අපේ දක්ෂ මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරලා දෙන්න ඕන මේ උත්තරීතර සභාව තුල මේ වගේ දේවල් මින් ඉදිරියට වෙන්න බෑ. මේක ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. මේ කිසි කෙනෙකුට මේ වගේ දේවල් වෙන්න බෑ. මේවා වාග් කියන්න ඕන. විශේෂයෙන්ම අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාග් කියන අපේ මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. අද විශේෂයෙන්ම අතුකෝරල මන්ත්‍රීතුමා වෙනුවෙන් ඒ වගේම පොළොන්න අපේ එතුමාගේ ආදරණීය බිරිඳ මාල්නී ඒ සහෝදරිය, ඒ වගේම රයුඳු ආදරණීය පුතුණුවන්, අපේ හිටපු අගමැතිතුමත් මේ සභාවේ ඉන්නවා. ගරු හිටපු අගමැතිතුමනි, අපේ ඒ දරුවාට රාජකීය විද්‍යාලයේ ඉගෙනුම් ලැබුණේ දරුවාට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න වෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපි විය යුතුමයි. මොකද පොළොන්නරුව දිස්ත්‍රික්කේ ගත්තම දැන් තමන්ගේ ආදරණීය පියාණන් අද නැහැ ඒ දරුවාට. ඒ වගේම ඒ මාල්නී අක්කට ස්වාමියෙක් නැහැ අද. ඒ නිසා ආර්ථික වශයෙන් මේගොල්ලෝ බොහොම අසරණයි. ඒ නිසා අපි විශේෂයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාගේ 2014 මැතිවරණයේදී මට මතකයි අතුගෝරල මන්ත්‍රීතුමා විශාල කැපවීමක් කරා. එතුමා පළාත් සභාව නියෝජනය කරපු මන්ත්‍රී කෙනෙක් විදියට පොළොන්නරුව දිස්ත්‍රික්කේ හැම ගමක් ගානෙම ගිහිල්ලා ඔබ වෙනුවෙන් වේදිකාවල නැගලා කතා කරා. අපි ඒක දැක්කා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඒ ආදරණීය පුතුණුවන්ට අපි සාධාරණයක් අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරමින් අද අප අතරින් සදහට වෙන්වල යන ඒ ආදරණීය අමරකිරි අතුකෝරල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අජරාමර නිවන්සප ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ශෝකය ඒ මාල්නී අක්කටත්, රමිදු පුතුණුවන්ටත්, නෑදෑයෝ හිතමිත්‍ර සියලු දෙනාටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රකාශ කරමින් මානියටනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන්ට ගරු නිමල් සිරිපාද සිල්ල මැතිතුමා.
මූල අසනාරූඪ සභාපතිතුමනි, මෙම පාර්ලිමේන්තුවේ ඉතාම ගුණවත් අහිංසක මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ දිවංගත ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ ශෝක යෝජනාව මේ ගරු සභාවේ ගන්නා අවස්ථාවේදී ඒ පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම පළමුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අමරකීර්ති අතුකෝරල අපේ ඒ මන්ත්‍රීතුමා විසින් සිය දේශපාලන ජීවිතයේ තුළ විවිධ තලයන්හි ජනතාව වෙනුවෙන් කරන ලද සේවාව පිළිබඳව එතුමාගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුනුත් අනිකුත් එතුමා පිළිබඳව පෞද්ගලිකව දන්නා හඳුනන අයත් කරුණු රාශියක් ඉදිරිපත් කරා. ඒ නිසා ඒ පිළිබඳව හෝ එතුමාගේ චරිතාපදානය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ ආකාරයෙන් ක්‍රූර ලෙස, අමානුෂික ලෙස ඝාතනය කිරීම සමස්ත ශ්‍රී ලංකාවටම කැලලක්. අපේ සමාජයේ සෝදාපාලුවට ගිය නීතිය, යුක්තිය හා සාධාරණය ඒ කැඩපතක් හැටියටයි මම දකින්නේ එතුමාගේ මරණය. මොකද මේ සමාජ සංස්ථාව තුළ වෛරය ගොඩනගමින්, වෛරී දේශපාලනය ඉදිරියට දමමින් බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී කටයුතු කරලා තියෙනවා. අපට පෙනෙන ඝාතකයා පමණක් නෙවෙයි, මේ අපට පෙනෙන ඝාතකයින් පමණක් නෙවෙයි, මේ ඝාතකයින් පසුපස නොපෙනෙන ඝාතකයින් විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවේ හිටිය මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නවා ගෙවල් ගිනි තැබීම පිළිබඳව, මොවුන් මරණය පිළිබඳව, මරා දැමීම පිළිබඳව අපිට සාමාන්‍යයෙන් මතු පිටින් පේනවා මේ 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 අය මේකට සම්බන්ධයි කියලා. නමුත් මෙයට පාදක වූ දේශපාලන හා අනිකුත් වෛරී බලවේගයන් පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව ඉතාම සැලකිල්ලෙන් කතා කළ යුතු, කල්පනා කළ යුතු කාලයක් බවට පත් වෙලා තියෙනවා. අපේ සමස්ත දේශපාලන ව්‍යුහය අද මේ ආකාරයෙන් දෙදරා යාමට සිදුනේ මේ කියන වෛරී දේශපාලනයේ තුලින්, ප්‍රචණ්ඩත්වයේ තුලින් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ඔක්කොම එළවලා බලයට එන්න පුළුවන් කියලා න්‍යාය පත්‍ර හදපු අය තමයි. ඒ න්‍යාය පත්‍ර හදපු අය කවුද කියලා අපි කවුරුත් දන්නවා. නමුත් අපේ අවාසනාව මේ න්‍යාය පත්‍ර හදපු අය පැත්තකට වෙලා බලා ඉන්නවා. අපි කියනවා මේ අය මරපු අයට දඬුවම් දෙන්න කියලා. මරපු අයට දඬුවම් දෙන්නත් ඕන. දරුවගේ මැත්තුම හිටපු අගමැත්තුමනි, අපේ ජනාධිපතිතුම හිටපු. නමුත් ඒ සමගම මෙයින් ඔබ්බට ගියා. මේ පිටුපස වූ කුමන්ත්‍රණය පිළිබඳව මේ රටේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ වඩාත් ගැඹුරින් සොයා බලන්නට ඕන. නැත්තං මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සිදුවුණු මේ අහේනිය, සිදුවුණු මේ තර්ජනය, අපට මුහුණපෑමට සිදුවුණු වෙලා තියෙන මේ අභියෝගය, මේ පාර්ලිමේන්තුවේ පක්ෂ භේදයකින් තොරව මේ මරණයෙන් අපි ගත යුතු පාඩම තමයි පක්ෂ භේදයෙන් තොරව ආදාමර කීර්ති මන්ත්‍රීතුමා, හෙට කවුද, අනිද්දා කවුද, මේ සියලු දෙනාම අද මේ වෛරී දේශපාලනයේ හා කුමන්ත්‍රණකාරී දේශපාලනයේ තුල ගොදුරක් බවට පත්වෙන්න පුළුවන්. ඒ ගොදුරු වෙන්නේ ගරු සභාපතිතුමනි හුදෙක් පුද්ගලිය පමණක් නෙවෙයි. අපි කාලාන්තරයක් තිස්සේ රැකගෙන ආපු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය, ඒ ව්‍යුහය තමයි මේ විනාශ කරන්න හදන්නේ. මේන් ඇතිවන බිය තුලින් පුළුවන් ද අපට මැතිවරණයකට ඉදිරියට යන්න, මැතිවරණයක් ඉල්ලන්න ගමට බහින්න පුළුවන්ද? අවසානයේදී තුන්ඩු කෑලියවලා ජනතාව බියවද්දන මේ තත්ත්වයට මේ නැමත අපිට මතක් කරනවා ඒ අතීත දේශපාලනය. ඒ නිසා මේ මරණය තුළින් මේ සභාව තුළ ඉන්න අපි පමණක් නෙවෙයි, මේ රටේ සමස්ත ජනතාව දැනගත යුතුයි මේ පිළිබඳව. ෆේස්බුක් එක මාර්ගයෙන් විවිධ පණිවිඩ යවලා විවිධ තැන්වලට රැස්වෙන්න කියලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් විනාශ කර කිරීම සඳහා ඒ සංවිධානාත්මක වූ බලවේගය, ඒ සංවිධානාත්මක වූ බලවේගය පිළිබඳව දරුවගේ මැතිතුමනි අපි කල්පනා කරන්න ඕනි. අපි හොයලා බලන්නට ඕන. මොකද මම නම් ඔබතුමා දන්නව හැම වෙලාවෙම මේ කැබිනට් මණ්ඩලයේ තුල ඔය ෆේස්බුක් වලින් කරන මේ අහේනි පිළිබඳව, මේ විනාශයන් පිළිබඳව අපි හිටපු වගේ මැතිතුමත් දන්නවා. මම බොහොම සතුටින් කතා කරපු එක්කෙනෙක්. මේ ෆේස්බුක් වලින් කරන මේ වැඩකටයුතු නැවතා දැමීම සඳහා යම් ශක්තිමත් වූ නීතිමය ප්‍රතිපාදනයක් හදන්න ඕන කියන කාරණේ. එය දැන් වුණත් අපිට ප්‍රමාද නෑ. මොකද නැත්තං අපට මේ වැනි අපරාධ සංවිධාන මම නම් කියන්නේ මේක සංවිධානාත්මක අපරාධයක්. මේ ගෙවල් ගිනි තියපු එක, මන්ත්‍රීවරුන්ට ගහපු එක, මන්ත්‍රීවරු මරපු එක, මේ සියල්ලම සංවිධානාත්මක දේශපාලන කුමන්ත්‍රණයක හා අපරාධවල ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඒ නිසා දේශපාලන පිළිබඳ මන්ත්‍රීවරුන් පිළිබඳව, පාර්ලිමේන්තුව පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්නවා මිසක් ඝාතනය කිරීම තුළින්, ප්‍රචණ්ඩත්වයේ තුළින් එය විසඳීමට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම මේ රටේ පොලිස් විෂය භාර ඇමතිතුමාට, ආරක්ෂක විෂය භාර ජනාධිපතිතුමාට විශාල වගකීමක් තියෙනවා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් නොවෙන්නට ආරක්ෂක අංශ, බුද්ධි අංශ දැන් මෙහෙවන්නට ඕන. මේ පිළිබඳව සොයා බලන්නට ඕන. එල්ටීටී ත්‍ස්තවාදය ගැන හොයන එක හොඳයි. ඒ වගේම මේ රටේ අනිකුත් ප්‍රදේශවල සිදුවෙන දේශපාලන මේ ප්‍රජාතන්ත්‍රකාරී දේශපාලන ව්‍යාපාරයන් පිළිබඳව අපි විශේෂයෙන්ම මේ රටේ බුද්ධි අංශ සොයන්නට ඕන, බලන්නට ඕන. ඒ නිසා ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්නට අවශ්‍ය ඒ පසුබිම අපි අනිවාර්යයෙන්ම සකස් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ රජයට විශාල වගකීමක් තියෙනවා ගරු අගමැතිතුමනි. විශේෂයෙන්ම මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා මෙවැනි අවාසනාවන්ත සිදුවීම්, මෙවැනි කුමන්ත්‍රණ කරුවන්ට අහුවෙන්නේ නැතුව මේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය අපි ශක්තිමත් කරගෙන ඉදිරියට යාමේ වැඩපිළිවෙලක් සඳහා අවතීර්ණ වෙන්න ඕනි. එය මේ රටේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා මා විශේෂයෙන්ම මේ කුරිරු ඝාතනයෙන් මරණයට පත් අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ දාබර බිරිඳ පුත්‍රයා ඇතුළු පවුලේ ඥාතීන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාගේ පෞද්ගලික ශෝකයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකයත් ප්‍රකාශ කරන අතරම අපි එතුමාට දැතුමාට අපිට පණ දෙන්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ නැවත දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් එතුමාගේ මරණයට වගකිය යුතු පුද්ගලයින්ට අනිවාර්යයෙන්ම ඉක්මනින් දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් අපේ නීතිමය රාමුව තුල ඉටු කිරීමට එතුමාට ඒ සාධාරණයේ ඉටු කිරීමට නීතිපතිවරයා ගත යුතු නීතියානුකූල පියවර ගත යුතු කියලා මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමතියි. එසේ ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම එතුමාට අජරාමර නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍ය.
උල්ලාසනයෙන් අවසරයි මට රීති ප්‍රශ්නයක් ගන්න තිබෙනවා. අද මම ශෝක ප්‍රකාශය කරද්දී රාසමාණික මන්තුමාගේ කතාව ගැන ඒ ගැන මම විශේෂයෙන්ම කාරණයක් ගත්තා. මේ සභාවේදී සතියකින් මේක ඉල්ලා අස්කර ගන්න නැත්නම් ඊළඟ පාර්ලිමේන්තු සතියේ මේ ගැන විභාග කරන්න ඕනේ. මම ඉංග්‍රීසියෙන් කියනවා that's the point of order and I have raised the issue. ඒකට ආපහු පිළිතුරු දෙන්න ඕනේ. ඒත් මේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු කටයුතු කොමිටිය රැස්තු නැද්දී සුමන්දන් මන්තුමා කියලා තියෙනවා මේ කතාව කිරීම වැරදි, මෙතෙන්ට කිසිම අදාළ කාරණයක් නෙමෙයි කියලා. ඔබතුමාත් ඇහුවෙන නිසා දන්න එක අදාළයි කියලා. ඒ නිසා මේක ඉවත් කරන්න කොහොමද එයාගේ විරුද්ධත්වය එතනදී ලියාගන්න කියලා. ඒ කියන්නේ ඉතින් මම කියන්නේ එහෙම අයිතියක් නැහැ කියලා. මගේ අයිතිය තියෙන්නේ විවස්ථාවේ විශේෂයෙන්ම හතර ආයයන්නේ විශේෂයෙන්ම විවස්ථාදායක බලයට අයිති කතා කිරීමේ බලයත් හැන්සාඩ් බලයත් ඒක තවත් සනාථ වෙනවා 67 වෙනි වගන්තියෙන්. ඒ වගේම 14 වගන්තියෙන් මූලික අයිතිවාසිකම් කියන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒ එක්කම මේ කොමිටියේ කොහොමත් ඒව සාකච්ඡා කරන්න බෑ. මොකද මං කොමිටියේ බලතල ගැන කියනවා නම් කොමිටියේ බලතල තියෙන්නේ it shall be the duty of the committee on parliamentary business to consider and decide on the time that should be allocated for the discussion of such business of parliament and such other matters as the speaker may in consultation with the leader of the house may refer to the committee. So the speaker has not leader of the house and speaker has not referred anything. You can discuss only business of parliament. So therefore you can't enter in the minutes that you don't agree with this should be removed. No, because that is our right. If the member feels that my speech is wrong, he must come to this house and raise it and ask for it to be deleted. I'll oppose any measure to have those included in the minutes, because then I'll bring it to parliament and ask the parliament to verify, to again recommend the to amend the minutes. So I would tell the staff and the house speaker, don't put that into the minutes, especially because Honorable Sumandiran was here when I made the speech. He could have objected. He is stopped from raising any matter about the speech outside the house because he was present. And he can't raise it. අනික මං අහන්නේ සුමන්ද මේ රාසමාණික මන්තුමාගේ කතාව කරද්දී සුමන්දෙන් මහත්මයා අල්ලපු ආසනේ හිටියේ. එතුමගේ වගකීම තුනේ මේක නවත්තන්න. මම කතාව මේ කරන්නේ. මේ TNA මන්ත්‍රු කියන එකට රාසමාණික මන්තුමා අහන්නේ නැහැ. මම TNA එකට විරුද්ධ කිසිම මේ කියන්නේ. ඒගොල්ලොත් මේ ගැන කනගාටු වුණා. ඒද මේක නවත්තන්න තිබුණා. නැවැත්තුවේ නැහැ. දැන් මූලික අයිතිවාසිකම් ගැන ඉදිරිපත් වෙන එතුමා ඇයි මගේ මේ කතා කරන්න තියෙන මූලික අයිතිවාසිකම නැති කරන්න හදන්නේ? ඒ නිසා ඇයි මේක සිදු වුණේ කියලා පාර්ලිමේන්තු කොමිටිය මම කැමතියි ඒ ගැනත් මට වාර්තාවක් ලබා දෙන්න. අපි ඒක කතා කරගමු මුළු සභාවෙම. ඒක මෙතනට තියලා මම කැමතියි ඒ ගැන කතානායකතුමා වෙනම වාර්තාවක් දෙනවනේ. මම කැමතියි ඒ වාර්තාව මේ සභාවෙම වාද කරන්න. ඉසුත්.
ගරු අගමැතිතුමා විසින් ඉදිරිපත් කරපු රීති ප්‍රශ්නයේ අදාළ කාරණය ගරු කතානායකතුමාගේ විශේෂ අවධානයට යොමු කරනවා. මෙලාර ගරු ජේසි අලවතුල වෙලාව
ඒ
පසුව 1:30 දක්වා සභාවේ කටයුතු අත්හිටිනවා දිවයිකේ සඳහා.